ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධවන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sbs.com.au/sinhalese.
එමනම් අද වෙනකොට ලංකාවේ තතුවිත්ති කොහොමද? අපි විමසා බලමු සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමින්. මේ වෙනකොට COVID-19 ව්‍යාප්තිය සහ ඒ සම්බන්ධව වන අලුත්ම වාර්තා, ඒ වගේම ඇඳිරි නීතිය සම්බන්ධව වන අලුත්ම තත්ත්වය පිළිබඳවත්, ඉදිරි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ සම්බන්ධව වන අපිට වාර්තා වන තොරතුරු පිළිබඳවත් සවිස්තරාත්මකව තොරතුරු විමර්ශනයට අපි එමනම් අද දවසේදී සූදානම්. ශ්‍රී ලංකාවේ සිට මේ කාර්යාවයට දැන් සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අයබෝවන්.
අයබෝවන් දිලක්ෂි.
ඇඳිරි නීතිය සම්බන්ධ විශේෂිත තත්ත්වයක් අද සිට ආරම්භ වෙනවා ලංකාවේ. අපි දන්නවා දැන් සති 3කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ දිගින් දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා. අනිත් පළාත්වලත් යම් සීමා සහිතව මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා. විටින් විට ඇඳිරි නීතිය ඉවත් කරමින් නැවත පනවමින් අද දවසේ ක්‍රියාත්මක වන පරිදි අපිට ආරංචි වෙනවා මනෝජ්. මේ පැවතුණු සීමා ලිහිල් කරන්නට ශ්‍රී ලංකා රජය තීරණය කළා තියෙනවා කියලා. කොයි ආකාරයෙන්ද ඒක ක්‍රියාත්මක කරන්නට සැලසුම් කළා තියෙන්නේ?
ඔව්, දැන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අදහසින් ශ්‍රී ලංකාවේ ඇතැම් දිස්ත්‍රික්කවලට දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. ඇතැම් දිස්ත්‍රික්කවලට කඩින් කඩ ඇඳිරි නීතිය ඉවත් කරමින් නැවත පැනවීම සිද්ධ වුණා. දැන් අද සිට ඒ සම්බන්ධයෙන් විශේෂ තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පනවපු ඇඳිරි නීතිය ජන ජීවිතය යථාර්ථයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරීමට තීරණය කරා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව දැන් ඔබට මේ කතා කරන මොහොත වන විට කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල සහ හාම්පාර කියන දිස්ත්‍රික්ක ඇර අනෙක් දිස්ත්‍රික්කවලට අද උදෑසන 5ට ඇඳිරි නීතිය ඉවත් කළා. එය රාත්‍රී 8ට යළිත් පනවනවා. ඒ අනුව රාත්‍රී කාලයට පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් අද පටන් නැවත දෙනුම් දෙනතුරු මම ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක ඇර අනෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් වෙනවා. එතකොට කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල කියන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතියත් 22 බදාදා, මේ බදාදා උදෑසන 5ට ඉවත් කරනවා. ඒ අනුව එතැන් පටන් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය උදෑසන 5ට අවසන් වෙලා රෑ 8ට ආයෙමත් පනවන්න නියමිතව තිබෙනවා. ඊට අමතරව කොරෝනා ව්‍යාප්තිය යම් අවදානම් සහිත කලාප ලෙස හඳුනාගත් දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම සේවා නිලධාරී කොටස 25කට ඇඳිරි නීතිය තවදුරටත් ඉවත් නොකොට බලපවත්වන්න තීරණය වෙලා තිබෙනවා. ප්‍රදේශ විදිහට ඒව හඳුන්වනවා නම් කොළඹ දිස්ත්‍රික්කයේ කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල කියන ප්‍රදේශවලට ඇඳිරි නීතිය තවමත් ඉවත් වීමක් වෙන්නේ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජායල, කොච්චිකඩේ සහ සීදුව, පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පුත්තලම මාර්විල සහ වෙන්නප්පුව, කළුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අලුත්ගම මේ ප්‍රදේශවලට ඇඳිරි නීතිය ඉවත් වීමකින් තොරව දිගටම ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තිබෙනවා. ඒ අනුව තමයි ඇඳිරි නීතිය ලිහිල් වෙන්නේ. නමුත් මේ තත්වය තවදුරටත් රටේ පුද්ගලයින් අවදානම පිළිබඳව අවධානයෙන් සිටිය යුතු කාලයක් හැටියට හඳුන්වනවා. ඒත් එක්කම පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති සහ අනෙක් අධ්‍යාපන ආයතන, ඒත් එක්කම සිනමාහල් නැවත දැනුම් දෙනතුරු වසාත බිය යුතුයි කියලා තීරණය කරලා තියෙනවා. නමුත් ඇඳිරි නීතිය ලිහිල් කළායින් පසුව දෙපාර්තමේන්තු, සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. ඒ අනුවයි ඇඳිරි නීතිවත් කරමින් සාමාන්‍ය ජීවිතය යථාතත්වයට පත් කිරීම සඳහා වන ක්‍රියාමාර්ග රජය අනුගමනය කරන්න කියලා ජනතාවට දැනුම් දීලා තියෙන්නේ. කලින් සඳහන් කරා වගේ අද උදෑසන 5ට බොහෝ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කෙරුණා.
දැන් මනෝජ්, ඔය ආකාරයට ඇඳිරි නීතියේ මේ සීමා ලිහිල් කළාට පස්සේ මේ උදේ පහේ ඉඳන් රෑ 8 වෙනකන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ පහේ සිට රෑ 8 වෙනකන් ඇඳිරි නීතිය නොමැති කාල සීමාවලදී මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මොන වගේ නීතිද මේ වෙනකොට පැනවීමට රජය බලාපොරොත්තු වෙන්නේ? කොයි විදිහෙන්ද ඒක කළමනාකරණය කරගන්නට රජය බලාපොරොත්තු වෙන්නේ?
ඔව්, ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින් මේ ඇඳිරි නීතිය ඉවත් කරා කියන කාරණය රජයේ මෙරට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ අනුව මේ කාලය තුළ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව විශේෂ මාර්ගෝපදේශයන් ඇතුළත් චක්‍රලේඛයක් ජනාධිපති ලේකම්මාචාර්ය පී.බී. ජයසුන්දර විසින් නිකුත් කරලා තියෙනවා. එය අමාත්‍යංශ, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්ට, සාමාන්‍ය අධිකාරීවරුන්ට පසුගිය සෙනසුරාදා දිනේ යොමු කරලා තිබුණා. ඒ අනුව අදාළ මාර්ගෝපදේශ කාණ්ඩ 4කට වෙන් කරලා තිබෙනවා. පළමු මාර්ගෝපදේශය තමයි සෞඛ්‍ය ආරක්ෂණ පියවර අනුගමනය කිරීම. ඒ යටතේ සියලු රාජ්‍ය ආයතන සමාජ දුරස්ථ භාවය, මුහුණු ආවරණ පැළඳීම, අත්සේදීම සහ අනෙකුත් ක්‍රියා දැඩිව අනුගමනය කළ යුතු වනවා. සියලු සේවා ස්ථාන පිරිසිදු සහ සනීප ආරක්ෂක තත්ත්වයෙන් පවත්වා ගත යුතුයි. අත්‍යවශ්‍ය සේවකයන් පමණක් එක්කරගෙන කාර්යාලීය රැස්වීම පැවැත්වීමට මාර්ගෝපදේශයන්හි දක්වා තිබෙනවා. හැකි සෑම වෙලාවකම හැකි තරම් දුරට දුරස්ථව කාර්යාල සේවා සැපයීම සිද්ධ කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම සියලු දිස්ත්‍රික්කවල පාසල්, උසස් අධ්‍යාපන ආයතන සහ ශ්‍රෞතික අධ්‍යාපන ආයතන තවදුරටත් වසා තබනවා කියලා සඳහන් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පිරිස් ඒකරාශී වන ආගමික කටයුතු සහ රැස්වීම ආදිය සංවිධානය කිරීමත් තහනම් කරලා තියෙනවා. අත්‍යවශ්‍ය නොවන රාජකාරී ගමන් අත්තිතු වන්න කියලත් සඳහන් කරලා තියෙනවා. මාර්ගෝපදේශමාලාවේ දෙවැන්න විදිහට අධීර වශයෙන් සේවකයන්ට නැවත සේවයට වාර්තා කිරීමේ යාන්ත්‍රණයක් සැලසුම් කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඒ අනුව මුල් අධීරයේදී සීමිත කාර්ය මණ්ඩලයක් සාමාන්‍ය කාර්යාලය කටයුතු ආරම්භ කරනවා. අධිආවදානම් කලාප ලෙස හඳුනා ගැනුණු කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ වෙනත් අවදානම් දිස්ත්‍රික්ක හැර අනෙක් දිස්ත්‍රික්කවල කාර්යාල කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය වෙන්නේ 50%ක සේවක සංඛ්‍යාවක සහභාගීත්වයකින්. සියලු දෙනා නෙමෙයි 50%ක්, එහෙම නැත්නම් හරි අඩක් තමයි සේවයට ගෙන්වා ගන්න කියලා සඳහන් කරලා තියෙන්නේ. අවදානම් දිස්ත්‍රික්කවල රජයේ කාර්යාලවල මුල් අධියරේ 20%ක සේවක සංඛ්‍යාවකින් ආරම්භ කරන්න ඕන කියලා සඳහන් වෙනවා. සේවා ස්ථානවල පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ඇතිවෙන්න පුළුවන් තදබදය අවම කරන්න වෙනම කාලසැසි 2ක සේවා මුරවැනි කටයුතු සිදු කරන්න කියලා රජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමක් කරලා තියෙනවා. සේවකයන්ගෙන් යම් ප්‍රමාණයක් සේවයට වාර්තා කරේ නැතත් රජයේ සේවාවන් අඛණ්ඩව සපයන්න වග බලා ගන්න ඕන කියලා රජය අවධාරණය කරනවා. ඊළ අමතරව තුන්වැනි මාර්ගෝපදේශය ලෙස සඳහන් කරලා තියෙනවා, මහජන සේවාවන් අපේක්ෂා කරන මහජනතාව වෙනුවෙන් සේවා ස්ථාන හෝ පොදු ප්‍රවාහන සේවා තදබදය වළක්වන්න විශේෂ ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා. ඒ අනුව බස් රථවල වෙනදා ගමන් කළ ප්‍රමාණයෙන් හරි අඩක්, දුම්රිය මැදිරිවල වෙනදා ගමන් කළ මගින් ප්‍රමාණයෙන් හරි අඩක් ලෙස ගමන් කළ යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ. අවසාන මාර්ගෝපදේශය ලෙස එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතු නිවසේ ඉඳලා ඉටු කිරීමේ විධිවිධාන අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඒ අනුව නිවසේ ඉඳලා රාජකාරී කරන්නේ කවුද, සේවා ස්ථානයට එන්නේ කවුද කියලා තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට ලබා දීලා තියෙනවා. රාජකාරී නිවසේ ඉඳලා සිද්ධ කරන අය සම්පූර්ණ කළ යුතු කාර්යයන් සඳහා දෛනික ඉලක්ක නියම කරන්න කියලා යෝජනා කරලා තිබෙනවා. එවැනි මාර්ගෝපදේශ මාලාවක් යටතේ තමයි ඇඳිරි නීතිය ලිහිල් කරත් ක්‍රියාත්මක වන්නේ. නමුත් සෞඛ්‍යංශ පවා සඳහන් කරන්නේ මෙය සම්පූර්ණයෙන් අවදානම පහව ගිය තත්ත්වයක් නෙමෙයි, යම් ආකාරයෙන් ජන ජීවිතයේ යථාර්ථයට පත් කිරීමේ අරමුණින් ගත්තු තීරණයක්. ඒ නිසා තවදුරටත් මේ රෝගය ව්‍යාප්ත වන්නට ඉඩ ලබා නොදී අත්‍යවශ්‍ය සේවා සඳහා හැර අනෙකුත් සියලු දෙනා පුළුවන් තරම් නිවෙස්වලට ඉන්න, ගමන් සීමා කරන්න, තවදුරටත් සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කරගන්න කියන පණිවිඩය බොහෝ දෙනෙක් සඳහන් කරමින් ඉන්නවා. ඇදිරි නීතිය ලිහිල් කළත්, ආයතනවල කටයුතු ආරම්භ කළත්.
මනෝජ්, අපි දැනගන්න කැමති දැන් මේ වෙනකොට ලංකාවේ මේ COVID-19 ව්‍යාප්තිය සම්බන්ධ වන තත්ත්වය කොහොමද කියලා. ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳව සහ අපිට වාර්තා වුණේ නැහැ මෑතකදී මරණ සංඛ්‍යාවේ අලුත් වීමක්. ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳව සල්කා බලද්දී කොයි වගේ මට්ටමකද දැන් තියෙන්නේ ලංකාව?
දැන් ඊයේ දිනේ අලුත් රෝගීන් 17 දෙනෙක් සාගත්තා. නව රෝගීන් 1000 දෙනෙක් එක්ක සියලු ආසද්දයන් සංඛ්‍යාව 261ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. පුද්ගල මරණ 7යි. පසුගිය කාල සීමාවේ ජීවිත හානියකින් තොරව මේ තත්ත්වය පාලනය කරන්න සෞඛ්‍ය අංශ සමත් වෙලා තියෙනවා. සුවය ලබා නිවෙස් බලා ගිය ප්‍රමාණය 96ක්. ඒ අනුව රෝහල්ගතව තවදුරටත් 173 දෙනෙක් ප්‍රතිකාර ලබනවා. සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ 122 දෙනෙක් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඉතින් ඒ අනුව බැලුවට පස්සේ යම් දුරකට ශ්‍රී ලංකාව මේ තත්ත්වය පාලනය කරපු බවක් පෙන්නුම් කරනවා. කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් එක් කාන්තාවක් හඳුනාගත්තා. ඒ අනුව කෙසෙල්වත්තෙන් 15 දෙනෙක් රෝගීන් මේ වන විට වාර්තා වෙලා තිබෙනවා. ඊයේ වාර්තා වුණු රෝගීන් බහුතරයක් 12 දෙනෙක්ම කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණු රෝගීන්. එතකොට මේ සමාජයෙන් සොයාගත් පිරිසක් නෙමෙයි, හුදකලා කරපු වසා දැමුණු ප්‍රදේශවලින් හඳුනාගත්තු පිරිසක්. පහුගිය දිනවල නිරෝධායන මධ්‍යස්ථානවලින් එහෙම නැත්නම් හුදකලා කරපු ප්‍රදේශවලින් තමයි රෝගීන් වාර්තා වුණේ. ඒ අනුව තමයි සෞඛ්‍යංශත් කියන්නේ මේක තවමත් රෝගී සමාජයට ගිහිල්ලා නැහැ, සමාජයට යන මට්ටමක් නැහැ, යම් ආකාරයකින් රට ඇතුලේ පාලනයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ අනුව තමයි දැන් තත්ත්වය සඳහන් කරන්න වෙන්නේ. විශේෂයෙන් ඇදිරි නීති කාල සීමාවේදී ඇදිරි නීති කඩ කළ පුද්ගලයන් 33,000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. වාහන 8,500කට මඩක් වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. දැනට සංඛ්‍යාත්මක දත්ත හැටියට ඒවා තමයි සඳහන් කරන්න තිබෙන්නේ.
මනෝජ්, ඔබට මතක ඇති අපි ගිය සතියේදී සාකච්ඡාවට ලක් කළා මේ වෙනකොට විදේශගතව සිරවි සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම හා සම්බන්ධ වන යම් සූදානම් වීමක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පැත්තෙන් අපිට වාර්තා වෙනවා කියලා. විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව රජයේ වගකියවන බවට ප්‍රකාශ කරමින් ඔවුන්ගේ දත්ත එක්රැස් කිරීම ආරම්භ කළා. ඊට පස්සේ ගුවන් තොටුපළවල සිරවි සිටින අයවලු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරනවා කියලා තමයි ඔබ අපට තොරතුරු වාර්තා කළේ. මේ සතිය වෙනකොට අපිට යම් තොරතුරක් වාර්තා වෙනවා විදේශගත ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අධීර වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ කළා තියෙනවා කියලා. මම ටිකක් ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගන්න කැමතියි මනෝජ්. මොකද මේ දැන් අපි ඔස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කළත් පසුගිය කාලවක වානුවේදී මෙහි සිටින ශිෂ්‍ය ප්‍රජාවගෙන් විශාල විමසීම් සිදු කරනු ලැබීමක් තිබුණා ශ්‍රී ලංකාවට යන්න පුළුවන්ද නැද්ද කියන කාරණාව සම්බන්ධව. අපි කැමති මේ අලුතෙන් වාර්තාවන තොරතුරු සම්බන්ධව සවිස්තරව ඔබෙන් තොරතුරු දැනගන්න. කොහොමද ඒ සඳහා තියෙන සූදානම?
ඔව්, දැන් අපි පසුගිය සති දෙකේමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුව දැනට අපිට වාර්තා වෙනවා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කරන විදිහට ලෝකයේ පුරා විවිධ රටවල්වල අතරමංගල ඉන්න ශ්‍රී ලංකකයන් 59,000කට වැඩි පිරිසක් මේ වන විට ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ අතරින් 21,575 දෙනෙක් මැද පෙරදිග රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයන්. විවිධ රටවල් වල අතරමං වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට සහන සලසන්න කියලා මාර්තු මාසයේ අගභාගයේදී තමයි මේ වැඩසටහන ආරම්භ කළේ. ඒ අනුව මැද පෙරදිගේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට සහාය දීමේ කටයුතු වේගවත් කරන්න විදේශ අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එක්කතු වෙලා කටයුතු කරන්න තීරණය කරලා තියලා වාර්තා වෙනවා. එතකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් වෙනුවෙන් පමණක් සීමා තිබුණු ශ්‍රමික සුබ සාධන අරමුදලේ සම්පත් ලියාපදිංචි වෙච්චි තත්ත්වය පිළිබඳව සලකන්නේ නැතුව සියලු සංක්‍රමණික ශ්‍රමිකයන්ට ලබා දෙන්න මේනිට තීරණය කරලා තියෙනවා. විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා රවිනාත් ආදේසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මැදපෙරදිග කලාපයේ අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මැදපෙරදිග ශ්‍රී ලංකා දූත මණ්ඩල, කොන්සල් කාර්යාලවල තානාපතිවරු මේ සියලු දෙනා පහුගිය දිනයක වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා. ඒ හින්දා විදේශගත වෙලා ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ යන අවශ්‍යතා සපුරන්න වේලි සලාක බෙදා හැරීමේ කටයුතු තවදුරටත් වැඩි දියුණු කරන්න විදේශ අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයෙනුත් අමතර ප්‍රතිපාදන ඉල්ලලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවට ආයිමත් එන්න බැරි සංක්‍රමණිකයන් මුහුණ දෙන ක්ෂණික දුෂ්කරතා මගහරවා ගන්න මේ යටතේ උන් බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. දැනට මේ තියෙන විලකියාව, කොන්ත්‍රාත් අහිමි වීම, වැඩ බලපත්‍ර දීර්ඝ නොකිරීම, තාවකාලික නිදහස් රැකියා නතර කරන එක, මේ වගේ ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයෝ මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා කියලා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. අර ඔබ සිසුන් ගෙන්වා ගැනීම පිළිබඳ කාරණේ මතු කළා. ඔව්, මේ වන විට තීරණය කරලා තිබෙනවා. දැන් ලෝකයේ සියලු රටවල්වල අක්‍රමං වෙලා ඉන්න ලංකාවට එන්න බලාපොරොත්තු වෙන සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් කියන පරමාර්ථයෙන් ඔවුන්ට තමන්ගේ මවුරටට පැමිණෙන්න තියෙන අයිති ආරක්ෂා කිරීමේ පදනමින් සියලු දෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නවා කියලා විදේශ අමාත්‍ය අමාත්‍යංශය සඳහන් කළා. නමුත් ගුවන්තොටුපළ විවෘත කරලා මේ තත්ත්වය සමනය වුණායින් පස්සේ ඔවුන්ව ලංකාවට ගේන්න තමයි ප්‍රධාන වශයෙන් අවධානය යොමු වෙලා තියෙන්නේ. ඊට අමතරව දැනට තීරණය කරලා තියෙනවා විවිධ රටවල්වල විවිධ පාඨමාලා අධ්‍යාපන කටයුතු සඳහා ගිහිල්ලා ඒ රටවල්වල හිර වෙලා ලංකාවට එන්න බැරිව ඉන්න පිරිස් යම් යම් ඉල්ලීම් කළා. මුලින්ම සාත් රටවල්වල ඉගෙන ගන්න ශිෂ්‍යයින්ව ලංකාවට ගෙන්න ගන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව පාකිස්තානයේ ඉඳලා 113 දෙනෙක්, ඉන්දියාවේ ඉඳලා 102 දෙනෙක් වශයෙන් පාකිස්තානයෙන් සහ ඉන්දියාවෙන් 200කට වැඩි සිසුන් පිරිසක් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්ව ගන්න කටයුතු කරලා තිබෙනවා. ඔවුන්ව ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලියට යොමු කරලයි නිවෙස් බලාපිටක් කරන්නේ. ඉන් අනතුරුව සාක් කලාපේ සිසු රටවල්වල ඉන්න ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට කටයුතු කරයි. ක්‍රමයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ තත්ත්වය පහව ගිහිල්ලා ගුවන්තොටුපළ විවෘත කරායින් පස්සේ ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වෙන විදේශගත වෙලින්න සියලු දෙනාට තමන්ගේ මව් රටට පැමිණීමේ අයිතිය ආරක්ෂා කරන බව රජය සඳහන් කරලා තියෙනවා.
දැන් ඔය දැන් මේ වෙනකන් පැවතුණු ඇඳිරි නීතිය ලිහිල් කිරීම සම්බන්ධව සමාජයේ විවිධ මතිමතාන්තරත් අපිට අහන්නට ලැබෙනවා මනෝජ්. ඇතැම් පාර්ශ්ව අදහස් පළ කරමින් සිටිනවා රජයේ මේ සැරසෙන්නේ ඉදිරි මහමැතිවරණය සඳහා තමයි. ඒ නිසා තමයි මේ ඇඳිරි නීතිය යම් තාක් දුරකට ලිහිල් කරමින් ටිකෙන් ටිකේ සඳහා සූදානම් වන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධව පළවෙන විරෝධතාත් අපිට ආරංචි වෙනවා. තත්වය කෙසේ වුවත් ඇත්තටම ඉදිරි මහමැතිවරණයක් සඳහා යම් සූදානමක් තියෙනවද? ඒ පිළිබඳව තොරතුරු විමසා බැලීම වටිනවා. මේ වෙනකොට මැතිවරණ කොමිසම මොනවද කියන්නේ? එතකොට පාලන තන්ත්‍රයේ විදිහට රජයේ කොයි වගේ සූදානමකද සිටින්නේ? මේ සතිය වෙනකොට මේ ශ්‍රී ලංකාවේ ඉදිරි මහමැතිවරණය සම්බන්ධව වාර්තාවන තොරතුරු මොනවද?
ඔව්, දැන් අද දිනේ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තිබෙනවා විශේෂ සාකච්ඡාවක් පවත්වන්න. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් සඳහන් කරන විදිහට, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් සඳහන් කරන විදිහට, මේ කණ්ඩායම් කියන විදිහට සාකච්ඡාවට දෙකක් අද දිනේ පැවැත්වෙනවා. එක සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරයි තියෙන්නේ, අනෙක් සාකච්ඡාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, යුද හමුදාපති, පොරිස්පතිවරයා, පැතල්පතිවරයා, මැතිවරණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ඒත් එක්කම සෞඛ්‍ය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශවල ලේකම්වරු මේ කණ්ඩායම එකතු කරලා පවත්වන්න නියමිත වෙලා තිබෙනවා. මේ සාකච්ඡා සිද්ධ වෙන්නේ ඉල්ලීම් කිහිපයක් සහ චෝදනා කිහිපයක් රජයට එල්ල වෙමින් තිබියදී. ඔබ කිව්වා වගේ යම් ආකාරයකින් දැන් මෙච්චර කාලයක් රටේ කොරෝනා තත්ත්වය පාලනය කිරීම පිළිබඳව රජයට ලොකු ප්‍රසාදයක් තිබුණා. ඒ පිළිබඳව බොහෝ දෙනෙක් එහි යහපත් ප්‍රවණතාවක් දක්ින්න තිබුණා. නමුත් එකපාර ඇඳිරි නීති ඉවත් කරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව සැක පළ කරනවා. මේ අවධානම තවමත් පාව ගිහින් නැති වෙලාවක ආණ්ඩුවට මැතිවරණය තියන්න හදිසියට මේ ඇඳිරි නීතිය ලිහිල් කළාදෝ කියන කාරණය. දැන් සෞඛ්‍යංශ වුණත් අදට සඳහන් කරන්නේ නැහැ අපි මේ අවධානම් තත්ත්වයෙන් අයින් වෙලා කියලා. ඔවුන් කියන්නේ තවදුරටත් පරිස්සම් වෙන්න, නැති වුණොත් මෙච්චර කල් කරපු අය ප්‍රතිඵලයක් නැති වෙයි කියන අදහස. ආණ්ඩුව කියන්නේ විද්වතුන්ගේ මතය විමසලා තිබෙනවා සෞඛ්‍යංශවල, අදාළ ත්‍රිවිධ හමුදාවල, ආරක්ෂකංශවල සහ අනෙකුත් පාර්ශ්වවල අදහස් විමසලා තමයි ජන ජීවිතය යථාවත් කරන්න මේ තීරණය අරගත්තේ කියලා. ඉතින් කොහොම වුණත් මේ මැතිවරණය තිබීමේ උවමනාවකුත් තියෙන බව පේන්න තියෙනවා. අපි දැක්කා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරනවා. එහි අනාවරණය කර ඒකේ අධි අවධාරණය කරලා තියෙනවා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින නීතියේ කිසිම ව්‍යාකූලත්වයක් හෝ අවිනිශ්චිත බවක් නැහැ. මැතිවරණයක් පැවැත්වීමේ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට පවරලා දීලා තියෙනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම අනවශ්‍ය කරුණක්. මේ තීරණාත්මක වෙලාවේ තමන්ගේ යුතුකම වගකීම පැහැරහැරලා රට තුළ යම් ව්‍යාකූල තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබුවොත් ඊට මැතිවරණ කොමිෂන් සභාව වගකිව යුතුයි කියලා විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥවරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලිපියකින් මැතිවරණ කොමිසමට දන්වනවා. ඒත් එකම හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමා නිවේදනයක් ඉදිකුත් කරලා කියන්නේ මේ තියෙන වසංගත තත්ත්වයේ සැලකිල්ලට අරගෙන පාර්ලිමේන්තු මැතිවරණය මේ වෙලාවට පැවැත්වීම සුදුසු නෑ. යම් ආකාරයකින් නියමිත කාලය ඇතුළේ මැතිවරණය පවත්වන්න බැරි වුණොතින් ව්‍යවස්ථා අරබුදයක් ඇති වෙන්න පුළුවන් කියන මේ තත්ත්වය වළක්වා ගන්න ආණ්ඩුවත් විපක්ෂයත් කටයුතු කර යුතුයි කියන යෝජනාව ඔහු කරලා තියෙනවා. එතකොට අපි දැක්ක රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ උපනායකවරයා ඔහු සාකච්ඡාවක් හැඳවන්න කියලා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරලා තිබුණා. මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂනේ සභාපතිවරයාට ලිපියකින් තමයි මේ ඉල්ලීම කරලා තියෙන්නේ. මේකෙදි ඔහු කියන්නේ මැතිවරණ පවත්වන සූදානමක් ගැන මේ වෙනකොට විවිධ වාර්තා පළ වෙනවා. කොමනස් මැතිවරණයක් පවත්වනවා නම් ඊට කලින් විසඳ ගන්න ඕන වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. ඒ හින්දා පක්ෂ නායකයන්ගේ සහ ලේකම්වරුන්ගේ හමුවක් ඇඳවලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කියලා ඔහු ඉල්ලීමක් කරලා තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන් අවධානය යොමු කරන්න පුළුවන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරලා තිබෙනවා. කල් සබපු පාර්ලිමේන්තු මැතිවරණය ආයමත් පැවැත්වීම සම්බන්ධයෙන් ඒ යටතේ විවිධ කාරණා කෙරෙහි ඒ ලිපිය අවධානය යොමු කරලා තියෙනවා. මුලින්ම සඳහන් කරලා තියෙන්නේ කොරෝනා වසංගත තත්ත්වය ඇමරිකාව, ඉන්දියාව, බංග්ලාදේශ රටවල් වලට බලපෑවේ ඒ රටවල් කාලයක් තිස්සේ වේගවත් ආර්ථික සංවර්ධනයක් සාක්ෂාත් කරගෙන ශක්තිමත්ව හිටපු අවස්ථාවක තමයි ඔවුන්ට මේ තත්ත්වයට මුහුණ දෙන්න උනේ. නමුත් ලංකාව මේ වදුරට මුහුණ දෙනකොට ලංකාව දරුණු ආර්ථික කඩාවැටීමක හිටියේ. කොහොම වුණත් මේ වෙලාවේ අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති නිසා ඒ කියන්නේ බෙහෙත් පොහොර සැපයුම්කරුවන්ට මේ වගේ අයට හිඟමුදල් ගෙවන්නවත් අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්න බැරි වුණා. මේ අවස්ථාවේ යම් විදිහකට හරි අස්වැසිල්ලකට තියෙන්නේ 153 වගන්ති යටතේ ජනාධිපතිවරයාට හිමි වෙන මුදල් බලතල පිළිබඳ විධිවිධාන පවණයි. කොරෝනා වෛරස් තත්ත්වයට මුහුණ දීමට සිද්ධ වුණේ මේ සියලු අවාසිය දායක තත්ත්වයන් මැද කියන කාරණා මතු කරලා තියෙනවා. මේ හරහා ආණ්ඩුව යම් අපහසුතාවකට පත් වෙලා තිබෙනවා මුදල් ලබා ගැනීමේදී, මුදල් වෙන් කර ගැනීමේදී කියන කාරණය මේ අවධානයට යොමු කිරීමේදී අපිට පේන්න තියෙනවා. එතකොට මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවකුත් එතන තියෙනවාද කියන කාරණය කෙනෙකුට මතුවෙන්න පුළුවන්. ඒත් එක්කම තව අවධානයට යොමු කරලා තියෙන කාරණා තමයි මොන වෙලාවකදී හරි සාමාන්‍ය ජන ජීවිතය මේ රටේ නැවත ආරම්භ වෙන්න ඕනේ. පරිපාලන දිස්ත්‍රික්ක 25න් 11කම එකම කොරෝනා ආසාදිතයෙක්වත් වාර්තා වෙලා නැහැ. තවත් දිස්ත්‍රික්ක 7ක ආසාදිතයන් හමු වෙලා තියෙන එක්කෙනෙක් හෝ දෙන්න ගානේ. ඒ හින්දා දිස්ත්‍රික් වශයෙන් උත් මේ කොරෝනා රෝගීන් වාර්තා වීම පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. එතකොට ඒක ලොකුවට ව්‍යාප්ත වුණු පැතුරුන තත්ත්වයක් නොවන බව අග්‍රාමාත්‍යවරය සඳහන් කරලා තිබෙනවා. ඔය ප්‍රධාන අවධානම් සහිත දිස්ත්‍රික්ක හරුණාට පස්සේ ඉතින් මාර්තු මාසේ දෙවැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මැතිවරණේ පවත්වන දිනේ අප්‍රේල් 25 හැටියටත්, අලුත් පාර්ලිමේන්තුව මුල්වරට හමුවන දිනේ මැයි 14 හැටියටත් නියම කරලා තියෙනවා. ඊට දින 10කට පසු පළවෙනි කොරෝනා රෝගියා සොයාගත්තු අවස්ථාවේ මැතිවරණ පවත්වන දිනේ කල්දාන ජනාධිපතිවරයාට බලයක් තිබුණේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 243 වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කරපු දිනේට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න බැරි නම් ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී ඉන්නවා. දිනයක් නියම කරන්නේ නැතුව පාර්ලිමේන්තු මැතිවරණය කල් දාන්න මැතිවරණ කොමිසමට බලයක් නැහැ කියලා අග්‍රාමාත්‍යවරයා ලිපියේ සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් සති ගණනක් හරි මාස ගණනක් හරි ඉදිරියට අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයක් හරි නොහැකි දේවල් හරි පිළිබඳ ඇති කරගන්න උපකල්පන මත අනිවාර්යෙන්ම පිළිපදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසලකා හරින්න බෑ. මැතිවරණ කොමිසම මුලින්ම 243 වගන්ති යටතේ ඔවුන්ට පැවරලා තියෙන කාර්යභාරය නීතියට අනුව ඉටු කරලා ඉන් පස්සේ සාකච්ඡා කළ යුතු කාරණයක් තියෙනවා නම් ඒ වෙත යොමු වෙන්න පුළුවන් කියලා ග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මුදල් සපයා ගැනීමේ සහ රජය පවත්වා ගැනීමේ අපහසුතා ගැන අවධානය යොමු කරලා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවත් එමගින් අවධාරණය කරලා තියෙනවා. ඒ නිසා රජය මැතිවරණය තියන්නේ යම් ආකාරයෙන් පෙළඹවීමක් කරන බව පේන්න තිබෙනවා රජයට පවතින දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කරලා.
හොඳයි, ඒ සම්බන්ධව විරුද්ධ පාර්ශ්වය පැසෙන් යම් අදහස් ප්‍රකාශ කිරීමකුත් අපි දුටුවා මේ ගෙවිලගේ සතියේ පෙරේද. එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඒ සම්බන්ධව දක්වපු අදහස් මේ.
වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා කියනවා අපි පාලනයක් කරලා තියෙනවා, හැබැයි තාමත් කොරෝනා අනතුර රටේ තියෙනවා. ඒ වගේම ඊයේ දිනේ රජය ලොක්ඩවුන් කිරීම හා සම්බන්ධව සීමා යම් ප්‍රමාණයකට ඉවත් කිරීම සඳහා වූ පියවර ගත්තා. හැබැයි නිවේදනයේ සඳහන් වෙනවා කිසිම රැස්වීමක් පැවැත්වීම තහනම් කියන කාරණේ. එවැනි පසුබිමක් තුල තමයි අග්‍රාමාත්‍යතුමා කියන්නේ වහාම මැතිවරණය සඳහා දින නියම කරනු ප්‍රජාතන්ත්‍රවාදීව සාධාරණව නිදහස්ව මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කරන වාතාවරණය කිසිසේත්ම අද මේ මොහොතේ රටේ නැහැ. මේ තත්ත්වය තුල මැතිවරණයක් පැවැත්වීමට දින නියම කිරීමට බල කිරීම රටට ආදරේ කරන කිසි කෙනෙක් කරන දෙයක් නෙමෙයි.
එහා සමාන වගේ අදහසක් කිව්වා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර.
මැතිවරණයක් කියන්නේ කොරෝනා වදුර තවදුරටත් රටතුර ප්‍රචලිත වෙන්න ඉඩකඩ විවර වෙන අවස්ථාව. ඉතින් ඇයි අපි මේ වෙලාවේ රටක් විදියට මේ අවදානම ගන්න? ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් අවදානම ගත්තට කමන්නේ. රටේ ආර්ථික කඩා වැටෙන්නේ නැතුව ඉස්සරහට අරගෙන යන්න අපි යම් අවදානමක් ගත්තට කමන්නේ.
හොඳයි, ඊට පස්සේ තවත් අදහස් දක්වීමක් කළා මේ ඇඳිරි නීතිය ඉවත් කිරීමේ කාල සීමාව සහ කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්ධනය හා සම්බන්ධව වන අදහසකුත් එකතු කරමින් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ.
රෑ 8 ඉඳන් පාන්දර 5 වෙනකන් ඇතිරි රීතිය දාන්න වෛද්‍ය ජාසිංහ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම කොහෙවත් කියලා තියනවද මේ කොරෝනා හැදෙන්නේ රාත්‍රී කාලේ විතරක් කියලා. පාන්දර 5න් පස්සේ කොරෝනා යනවද? ඉතා පැහැදිලිවම මෙතනදී ඌමනාව තියෙන්නේ ජනතාව බිල්ලට තියලා හරි මැතිවරණයකට යන්න. අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරන මේ රටේ ජනතාව වෙනුවෙන් හිතලා මැතිවරණයක් තියෙන එක නෙමෙයි ඒකට තියන්න තියෙන එකම විකල්පය පාර්ලිමේන්තුව යලි කැඳවන්න.
දැන් අපි තවත් අදහසක් එකතු කරගන්නවා මේ ළඟට මනෝජ්, ඔබේ අදහස විමසන්නට කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා අදහස් දැක්වීමක් කළා ඊයේ දවසේදී පාස්කු ශ්‍රී ලංකාව සිදුණු පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු හා සම්බන්ධව. පසුගිය සතියේදී අපිට වාර්තා වුණා රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයෙකු මේ හා සම්බන්ධව අත්අඩංගුවට ගැනුණා කියලා. ඉතින් ඒ හා සම්බන්ධව වන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා මේ දැන් පාස්කු ප්‍රහාරයට පස්සේ සිදුවන්නට ගිය තවත් ප්‍රහාරයක් හා සම්බන්ධවත් ඉඟි පළ කරමින් අදහස් දක්වනු ලැබුවා මෙන්න මේ ආකාරයට.
මේ විමර්ශනයේ අනාවරණය වෙලා තියෙනවා යම් යම් සංවිධාන ඇති කරලා නායකත්වය දෙමින් කටයුතු කරපු තැනැත්තන් පිළිබඳව. මේ අත්අඩංගුවට ගත් අය අතර ඒ තැනැත්තන් ඉන්නවා. මුල් අවස්ථාවේදී සහරාණ ඇතුළු කණ්ඩායම බුද්ධ්‍යාංශ නොමග යැවීම සඳහා එම බෙදී වෙන්වීමක් හුවා දක්වලා තියෙනවා. ඒ හරහා උත්සාහ කරලා තියෙනවා මේ රට තුළ පළවෙනි බෝම්බ ප්‍රහාර මාලාවෙන් පස්සේ යම් කිසි දිනකදී නැවත දෙවෙනි බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු කිරීම සඳහා එම සැලසුම් ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ විමර්ශනවලට හැකි වෙලා තියෙනවා. ඒ සැලසුම් සඳහා ආධාර කළ අනුබල දුන්න තැනැත්තන් පිළිබඳව මේ වෙන විට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. මේ වෙන විට අනාවරණය කරගෙන තියෙනවා යම් වාසියානු කලාපයේ රටකට සිදු කරන ලැබුණු ප්‍රහාරයකින් පස්සේ එම සැකකරුවන් ශ්‍රී ලංකාව තුළ ආරක්ෂක ස්ථානයක් වශයෙන් සංගවා තබා ගැනීමට උදව් උපකාර කිරීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙන බව.
ඔව්, දැන් මේ තොරතුරු දැක්වීම ලෙහිසි පහසුවෙන් සලකන්නට බෑ. ඒක විශාල කරුණු අනාවරණය කිරීමක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතාගේ මේ අදහස් දැක්වීම හමුවේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව වන විමර්ශන කටයුතු පිළිබඳව මේ වෙනකොට වාර්තාවන අලුත්ම තොරතුරු මොනවද මනෝජ්?
දැන් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා හෙටට හරියටම අවුරුද්දයි. හෙට අප්‍රේල් මාසේ 21 වෙනිදා වර්ෂ පූර්ණයේ වෙනුවෙන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහි කරලා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරලා තිබුණා. මේ පවතින තත්ත්වය අනුව සියල්ලක් හිටවල තියෙනවා, ඉල්ලීමක් කරලා තියෙනවා හෙට උදේ 8:45 ශ්‍රී ලංකා වේලාවෙන් මිනිත්තු 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන්න කියලා මල්කම් කාදිලන් රංජිත් හිමිපාණන් කොළඹ අගරද ගුරුතුමන් ඉල්ලීමක් කරලා තියෙනවා. උදේ 8:40 කතෝලික දේවස්ථානවල සීරුනාද කරන්න, පුළුවන් නම් බෞද්ධ විහාරස්ථාන ඇතුළු අනෙකුත් ආගමික ස්ථානවලත් මේකේ පුද්දලින් සිහි කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකට හේතුව හෙටට අවුරුද්දයි මේ පාස් ප්‍රහාරය එල්ල වෙලා. දැන් මේ වන විට අපිට පේනවා විශේෂ කණ්ඩායම් යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිද්ධ වෙනවා. ඉතින් මේ අතරේ ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත් කරලා මේ ප්‍රහාරය සම්බන්ධ සොයා බැලීමුත් විමර්ශනයනුත් සිදු කරන බව සඳහන් වෙනවා. අපි දැක්කා කාදිනල් හිමිපාණන් මේ පිළිබඳව ආණ්ඩුවටත් සූතිය පළ කරලා තියෙනවා විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව. දැන් පසුගිය 16 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාව ගෙන්නවා මන්නාරම ප්‍රදේශයේ ඉඩම පිළිබඳව සිදු කරන පරීක්ෂණයකට අදාළව. මෙහිදී පැය 4කට අධික කාලයක් ඔහු ප්‍රකාශයක් ලබා දුන්නා. ඔහු ඒ ප්‍රකාශය ලබා දී ලැබිලා මාධ්‍යයටත් ඔහු පිළිබඳව සහ ඔහුගේ සහෝදරයව අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් පළ කළා. ඔහු කිව්වේ ඔහු වර්තමාන රජයට විරුද්ධ මතවාදයක් දරන නිසා, විකල්ප කණ්ඩායමක විරුද්ධ කණ්ඩායමක ඉන්න නිසා ඒවා මර්ධනය කරන්න මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. තමන් කිසි විදිහකට මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ආධාර අනුබල ලබා දීලා නැහැ. සහ ඉදිරියේදී යම් ආකාරයෙන් විමර්ශන සිදුවෙනවා නම් ඒ විමර්ශන වලට පරීක්ෂණ වලට අඛණ්ඩව සහයෝගය ලබා දෙන්න තමන් සූදානම් කියලා ඔහු කිව්වා. එතකම දැන් පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ සිදු කරන්න ගෝඨාභය රාජපක්ෂ නාධිපතිතුමාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත් කරලා තිබෙනවා. ඔවුන් රිෂාඩ් බදියුද්දීන් නැමැතිවරයාගේ සහෝදරයා රියාජ් බදියුද්දීන් ඇතුළු 6 දෙනෙකු පුත්තලමේදී අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පඬත යටතේ ලබාගත්තු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් ඉන්නවා. මේ රියාජ් බදියුද්දීන් කියන රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා, ඒත් එක්කම හිජාස් හිස්බුල්ලා කියන නීතිඥවරයා, මේ දෙදෙනා බෝම්බකරුවන් එක්ක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් එක්ක සමීප සම්බන්ධකම් පවත්වලා තියෙනවා කියලා තහවුරු වෙලා තියෙනවායි කියලා සඳහන් වෙනවා. එක බෝම්බකරුවෙක් එක්ක සුපිරි හෝටලයක ඍජු හමුවීමක් පවත්වලා තියෙනවා. බෝම්බකරුවන් සමග සුබසාධන සමිතියක් පවා ස්ථාපිත කරලා එම සමිතියේ නිලතලක් මේ පුද්ගලයන් ඔබවලා තියෙනවා. ඒත් එක්කම මොවුන් සමග රේගුම් නිලධාරියෙකුත් අත්අඩංගුවට අරගත්තා. ඔහුත් බෝම්බකරුවන් එක්ක කිට්ටු සම්බන්ධකම් පවත්වලා තියෙනවා. ඒත්ක මේ රේගුම් නිලධාරියා මීට කලින් LTT සම්බන්ධකමක් මතත් අත්අඩංගුවට පත් වෙච්ච කෙනෙක් කියලා පොලිසිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු වාර්තා කළා. ඒත් එක්කම රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයා මේ බෝම්බකරුවන් එක්ක ව්‍යාපාරික ගනුදෙනු පවා සිදු කරලා තියෙනවා. ඒත් එක්කම සුබසාධන සංගම් ව්‍යාපාරික කටයුතු වගේ කාරණා එක්ක සම්බන්ධ වෙලා දේශපාලන සම්බන්ධකම් ඔස්සේ මේ බෝම්බකරුවන් විවිධ පුද්ගලයන් එක්කත් තව සමීප සම්බන්ධතා පවත්වලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඒ අය ගැනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මොහොතේ තොරතුරු රැස් කරමින් විමර්ශන පවත්වනවා. ලැබෙන සාක්ෂි මත ඒ අයව ඉදිරියේදී අත්අඩංගුවට ගන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරනවා. තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධානය යොමු කරා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තව දෙවන ප්‍රහාරයකුත් බියත් කරන්න සැලසුම් සකස් කරලා තිබුණු බවත් තොරතුරු වාර්තා වෙනවා කියලා. ඒත් එක්කම ආසියානු රටකට යම් ප්‍රහාරයක් එල්ල කරාට පස්සේ ඔවුන්ට රැකවරණය දෙන්න ලංකාව ඇතුළේ සැලසුම් සකස් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා කියලා කියනවා. ඒත් එක්කම මේ අත්අඩංගුවට ගත්තු නීතිඥවරයා යම් සංවිධාන පිහිටවල අන්තවාදී පතුරවන්න, තරුණ කණ්ඩායම් ඒවට යොමු කරන්න කටයුතු කරලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා කියලා කියනවා. තවදුරටත් හමු වුණු කාරණා දැනට විමර්ශන ඉදිරියට යන නිසා ප්‍රකාශ කරන්න නොහැකි බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. නමුත් මේ වන විටේ විමර්ශන සිද්ධ වෙනවා. තවත් කණ්ඩායම් පිළිබඳව තොරතුරු සොයමින් ඉන්නවා සහ ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා කියලා සඳහන් කළා.
ස්තුතිවන්ත වෙනවා මනෝජ්. ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගිය සතියේ සුවිශේෂී ප්‍රවෘත්තිමය වටිනාකමකින් යුක්ත කාරණා සමාලෝචනයට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව එමනම් අපි අපට ස්තුතිවන්ත වෙමින් ආයුබෝවන් කියමින් සමු දෙන්නේ ලබන සතියේ සඳුදා නැවතත් හමු වීමේ බලාපොරොත්තු වෙමින්. ආයුබෝවන් මනෝජ්, බොහොම ස්තුතියි.
ආයුබෝවන් දිලෘක්ෂි, බොහොම ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.